Order, please. කතානායකවරයාගේ නිවේදන. ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීගුරු ආචාර්ය විජිතාස රාජ මහතා විසින් 2018 ජූනි 22 වෙනි දින පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාර පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
මම
වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බී නිවේදනයක් තියෙන පාර්ලිමේන්තු කර්මජ කාරක සභාවේ රැස්වීමක් අද 12ට මගේ නිලකාමරයේදී පැවැත්වෙන බවත් ගරු මන්ත්‍රීතුමාලා දැනුවත් කිරීමට කැමැතියි. ගරු වාරිමාර්ග හා ජල සම්පත් ආපදා කළමනාකාර අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කඳුරට නවගම්මානී යටිතල පාසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුභසාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාමාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කළමනාකාර පිළිබඳ අධීක්ෂණ සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා වෙනුවෙන් ගරු නිහාල ගලප්පත්ති මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරනු ඇත.
ගරු කතානායකතුමනි, අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද එක තැපැල් කාර්යාල ආජ්ජාපනයේ 7 වගන්ති යටතේ ඉවස්ථාව 2015 සහ 2016 වර්ෂ සඳහා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව සහ 3 2015 සහ 2016 වර්ෂ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු දුමින්ද දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, උපුල්දෙණිය කනදරා රත්මලයන් ලිපිණේ පදිංචි DM ධර්මදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද නොච්චියාගම පහළ වැටියාවයන් ලිපිණේ පදිංචි MKB ශාක්‍යව බණ්ඩාර මහතාන් ලැබුණු පෙත්සමක්ද සහ තමුත්තේගම මලියදේවපුර අංක 404 ඇලයිරක් 5 ඇලයිරක් 152 දරන ස්ථානයේහි පදිංචි PWS ජයවර්ධන මහතාන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
ගරු ජිලිප් වේදාරච්චි මැතිතුමා. ගරු බුද්ධික පතිරණ මැතිතුමා. වැඩි අයියෙන් දුවන්න එපා බැටේ.
ගරු කතානායකතුමනි, බත්තරමුල්ල තලංගම උතුර අංක 487 ඇලිරක් 16 දරන ස්ථානයේ පදිංචි අජිත් දේවප්‍රිය මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද හලාවත සිංහපුරපාර අංක 24 දරන ස්ථානයේ පදිංචි SWCU සිල්වා මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද බූස අඩ්ඩප්පගොඩ වත්ත යන ලිපිණේ පදිංචි TW ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමත් වශයෙන් පෙස්සන් 3ක් පිළිගන්වමි.
ගරු ශාලින්ද දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, බත්තරමුල්ල තලංගම දකුණු පැලවත්ත පෙරේරා මාවත අංක 47 දරන ස්ථානයේ පදිංචි DMPN දිසානායක මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
ගරු සොනිල් හඳුන්නැත්තේ මැතිතුමා.
කතානායකතුමනි, මොරවක කළුබෝවිටියන දංගල යන ලිපිණේ පදිංචි WL ප්‍රේමාවතී මහත්මියන් ලැබුණු පෙස්සම් පිළිගන්වමි.
ගරු අනුරාධ ජයරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, කුණ්ඩසාලේ පල්ලේකැලේ ජයශ්‍රී යුවන අංක 388B දරණ ස්ථානයේ පදිංචි AMSK අබේසිංහ මහතාගේ ලැබුණු පෙත්සමක් සහ නිල්ලම නවවාරිගල ස්ටේට් අංක 1016 දරණ ස්ථානයේ පදිංචි BD ගුණසේකර මහතාගේ ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු දිලිප් වේදාරච්චි මැතිතුමා.
ගරු කතානායකතුමනි, බරවකුව වැටිය උලහිටියාව ගෙදර යන ලිපිණේ පදිංචි දියනාරච්චිගේ කරුණරිස් මහතාගේ ලැබුණු පෙස්සමක්ද ලුණුගම්මෙහෙර පපඩංගම දියවර ගම්මානයේ අංක 113 දරණ ස්ථානයේ පදිංචි බේනායක මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද අම්බලන්තර වාඳුරුප්ප ජයන්ත යන ලිපිනෙහි පදිංචි යූදි ප්‍රදීප් කුමාර් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නවද
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳව කාරක සභාවට යොමු කරනු ඇත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ආචාර්ය බන්දල ගුණවාදන මැතිතුමා ගරු තිරසර සංවර්ධන මනජීවී සහ ප්‍රජේ ප්‍රාදේශීය සංවර්ධන මැතිතුමාගෙන් ඇසීමට
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අසනවා වනජීවී අමාත්‍යතුමා
මේ වනජීවී
නැත් අනිකරු නියෝජ්‍ය මැතිතුමා
ෆිල්ම්
ප්‍රශ්නේ
පළවෙනි ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය මැතිතුමා
පළවෙනි ප්‍රශ්නේ ගරු මේ අන්දිතුමා 2016 අයවැය යෝජනා අංක 175 අනුව
නෑ ප්‍රශ්නේ නෙමෙයි කියන්නේ උත්තරේ ගරුව ගරු නියෝජ්‍ය මැතිතුමා උත්තරේ ඔබතුමා අතර
උත්තරේ තමයි සර්
එනවා ප්‍රශ්නේ කියන වාචන උත්තරේ කියන්නේ හොඳයි බොහෝ ස්තුතියි
මේ උත්තර 2016 අයවැය යෝජනා අංක 175 අනුව අලි මිනිස් ගැටුමට ඉලක්කගත විසඳුමක් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 647ක් ලබා දී ඇත එම මුදලින් 2016 වසරේදී රුපියල් මිලියන 329ක් අලිමිනිස් ගැටුම අවම කිරීම සඳහා උපයෝජනය කරගෙන ඇත. එම උපයෝජනය කරන ලද මුදලින් පහත සඳහන් කාර්යයන් ඉටු කර ඇත. කියවන්නද? විදුලි වැට කිලෝමීටර් 800ක් ඉදිරි කිරීම සඳහා අවශ්‍ය විදුලි වැට උපකරණ මිලදී ගැනීම 2017 වසරේ අවසන් විට එයින් කිලෝමීටර් 448ක් ඉදි කර අවසන් කර ඇත. ඇමුණුම එක විදුලි වැට ඉදිරි කිරීම සඳහා අවශ්‍ය දැවකණු 13730ක් ගැනීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විදියේ වැඩ නඩත්තු කිරීම සඳහා ආහාර දීමනා වශයෙන් රුපියල් මිලියන 71ක් ලබා දීම අලි අල්ලීම සඳහා වටාංගල් 6 මැනිලා කඹ රෝල් 8ක් මිලදී ගැනීම විල්පත්තු ජාතික උද්‍යානයේ වැව් ප්‍රතිසංස්කරණය හා උඩවල ජාතික උද්‍යානයේ ආක්‍රමණික සාග ඉවත් කිරීම අරි නිර්මිතන උපකරණ මිලදී ගැනීම වනජීවී පාලන ඒකක පහ පිහිටු වීම ගක් කුරුණෑගල ගල්ගම වනජීවී පාලන ඒකකයේ නිකවැරඩි වනජීවී පාලන ඒකකයේ පුත්තල වනජී පාලනයකගේ අම්බන්තර වනජී පාලනයකගේ වැල්ලවයි වනජී පාලනයකගේ දෙක
ඉවරද ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
නෑ සර් දෙවෙනි ප්‍රශ්නේ
ඔය උත්තර දෙන්න ඕ දිගටම කියන්නේ
දෙක දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරේ මේක ඔබතුමාගේ ප්‍රශ්නේ මේ අපි මේ 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 මුදල් මේ භාවිත කරන ආයතනයේ තිරසාර සංවර්ධන වනජීවි සහ ප්‍රාදී සංගම අමාත්‍යාංශයට යැති වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්නේ ආයන දෙක ඒක ලොකු 2096 වසරේ පෙර වනාලි මරණ
දේපල දෙකක්ද ගරු ආචාර්යතුමා ඕනද ඔක්කොම නැත්තම්
ඔක්කොම ටික
ඔව් සර්
කියවන්නද
ඔක්කොම කියවන්න ඕනේ මේ අලි මිනිස් ගැටුමන්නේ ලේසි පාසු එකක්
ආ කියවන්නේ
හරි ආ
ටේබල් කරන්නේ
හරි හවග ගන්න පුළුවන්
ඊට පස්සේ තුනනේ
තුන ඒකත් සර තියෙන ඒකත් අමතක කරා ලොකු විස්තරයක් තියෙනවා
ටේබල් කරා
ටේබල් ගන්න
තර
මේකේ පස්වෙනි එක කියන්නේ
හරි
පස්වෙනි උත්තරේ
හතරවෙනි පස්සේ දිනන 1992 සිට 2014 වසරේ දක්වා අලි මිනිස් ගැටුමෙන් මේකේ පාසලක රැපෙන්නන් සඳහා වන්දුගෙන ලැබුවේ ජාතික රක්ෂණා සංස්ථා මගින් 2004 25 2024 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව වන්දිගීමේ වකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවර ඇති අතර 2004 වසරේ සිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වන්දිගීම ආරම්භ කළ ලදී එමුණුම දෙක යවන මිනිස් මරණයක් සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදල කැපවීම ලද අතර අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 23 ඇලිරක් 2016 අනුව මරණ සඳහා ගෙවුම් ලැබූ වන්දි මුදල 2016/09/13 සිට රුපියල් ලක්ෂ 2 දක්වා ඉහළ නැංවන ලදී එමුණුම තුම එම වන්දි මුදල 0.5 ඇලිරක් 2017 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් තවදුරටත් සංශෝධනය කරන ලද අතර එමගින් ගෙවුම් ලැබෙන වන්දි මුදල 2017/02/22 සිට රුපියල් ලක්ෂ 5 දක්වා ඉහළ නැංවන ඇත එමුණුම අතර මේක තියෙනවා ගරු මන්තුමා ආයි ලොකු ස්තරක් තියෙනවා ගෙවන්න ලැබු බන්දු මුදල් ප්‍රමාණය ඒක ඔබ කරන්න
සභාගත කරා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි දැන් මේ 2016 අවැලේ කෙනෙන් රටේ ඉතා විශාල ජාතික ප්‍රශ්නයක් වන අලිමිනිස් ගැටුම පිළිබඳ විසඳුම් ලබා දීම සඳහා තුන් අවුරුදු කාල පරිච්ඡේදයකට වෙන් කරලා තියෙන මුදල මේ ගරු සභාවේ මිලියන 4000ක් මිලියන 4000ක් කියන එකෙන් අදහස් කරන්නේ ගරු කතානායකතුමනි එක වර්ෂයක් තුලදී වියදම් කළ ඉවර වෙන්න ඕනේ සාමාන්‍යයෙන් බිලියන 1.3ක් තුනමාරක් විතර. ඒ කියන්නේ මිලියන 1300ක් විතර. දැන් ගරු ඇමතුමාගේ ප්‍රශ්න උත්තරේ අනුව මේ ප්‍රධාන ජාතික ප්‍රශ්නයකට වියදම් කළා තියෙන්නේ මිලියන 300 ගණනක් පමණයි. එතකොට බිලියන 1ක් විතර ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ අයවැය ලේකණෙන් ඒ වර්ෂයට සැලසුම් සහගතව තුන් අවුරුද්දකට කියලා වැය ශීර්ෂයක් වෙන් කළාම එය නිශ්චිත ආකාරයට කඩාගෙන එක් එක් වර්ෂයට අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ළඟා වුණේ නැත්නම් ඒ අයවැය ලේකණේ විහිළුවක් බවට පත් වෙන අතර ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ව්‍යාජයක් විතරයි වෙන්නේ. ඒ නිසා ඔබතුමා අලුතෙන් අමාත්‍යාංශයේ බාරගත්ත ඇමැතිතුමාගේ නියෝජ්‍ය ඇමැතිතුමා ලෙස මේ වෙන් කරලා තිබෙන මිලියන 4000න් මේ වර්ෂයට ඉතාම කුඩා මුදලක් වැය කරලා අලිමිනිස් ගැටුම දිගටම පවතින හැරලා තියෙන බව තමයි මෙයින් පැහැදිලි වෙන්නේ. ඒ නිසා ගැටුම වළක්වන්න නම් වෙන් කරපු මුදල අර එරියසුත් එක්ක අරගෙන මේ වර්ෂයේ වියදම් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් යොදන්න ඔබතුමා අදාළ නිලධාරීන් සමග හා භාණ්ඩාගාරයේ සමග සාකච්ඡා කරනවාද කියලා දැනගන්න කැමැතියි.
මන්ත්‍රීතුමා මේ 2016 අයවැය යටතේ වෙන්නු මුදල් වලින් රුපියල් මිලියන 647ක් 2016 වසරේදී අපි වියදම් කළා තියෙනවා. ලැබිලා තියෙනවා. ඒකේ වියදම් කළා තියෙනවා මිලියන 329ක්. ඉතිරි රුපියල් මිලියන 318ක් සඳහා බහණ්ඩ ඇරවුම් කරලා තියෙනවා. ඒ බහණ්ඩ අපිට නොලැබුණු නිසා ඒක ඒ මුදල් ගෙවලා තිබුණේ නැහැ. නමුත් 2017 වසරේදී අදාළ බහණ්ඩ සැපයීම් කරන්න ලද හේයින් 2017 වසරේදී ගෙවීම් කරන්න ලදී එම මුදල් ගෙවන ලද්දේ ඒක අබාධාර මුදලෙන්. ඒ මුදල් අපි ගෙවලා තිනවා නැවත බහණ්ඩ අවලෙවි කරලා තිනවා.
විමල් විරෝහස්මේ
ගරු විමල් විරෝහංශ මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නය අපි මුලින්ම ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙනවා විද්‍යාත්මකව කල්පනා කරලා ඔබතුමායි ඔබතුමාගේ ඇමතිතුමාටයි මේ විෂය බාර දීම ගැන මගේ අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය ඇමතිතුමනි ඔබතුමාත් ඔබතුමාගේ ඇමතිතුමාත් විශාල උත්සාහයක දුනා සිංහරාජ වනයේ ඇතුළේ ඉන්න අලි වගේක් වෙන කොහෙටද අරගෙන යන්නේ ඒක අවසානයේ ඔබතුමාට රට ක්‍රියාත්මක කරන්න බැරි වුණා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම හේතු කොටගෙන දැන් ඒ අලි දෙන්න සිංහරාජයේ තුලම ඉන්න දෙනවද නැත්නම් අරගෙන කොහොම හරි ගෙනියන්න සරසමක් තියනවද ඒකයි ප්‍රශ්නේ.
අර මන්තුමා ඒ අලි දෙන්නගේ ඒ අලි දෙන්න සම්බන්ධව තිබුණා වේ ජාපේ සිංහරාජයේ ජාතික උරුමෙන් ඉවත් වෙන කතාවක් එකේ තිබ්බා. දැන් ඒක ප්‍රශ්නයක් තියෙනවා මේ මේක පිරිමි අලි දෙන්නේ. මේ අලි දෙන්නට තව අවුරුදු 10ක් 15ක් තමයි මේගොල්ලන්ට ජීවත් වෙන ආයු කාලය තියෙන්නේ. එතකොට අපි මේ දෙන්නගේ මුළු ගමේ මුලින්ම මේ අලි දෙන්න අරයි යනකොට මුළු ගමම විරුද්ධ වුණා. හැබැයි දැන් මේ අලි දෙන්න වරගෙන මුළු ගමම එක හඳින් ගියා ඉන්න මේ අලි දෙන්න අරයි යන කියලා. ඒ දැන් අලි දෙන්න ලොකු පීඩනයක් ඒ ගමේ යට තියෙනවා. ඉතින් මේ අලි දෙන්න අපි ඒ ගමේ අයගේ කීමට ඇහුම්කන් දීලා මේ අලි දෙන්නව අපි ඉවත් කරන්න හැදුවා අපි හොර උපදානේ අලි සුරගම් මැදත්තාට. ඒක මහා ලොකු බාර දුර කාර්යයක්. මොකද මේ අලි කියන්නේ බොහොම සංවේදී සත්තු පොඩ්ඩක් හරි පොඩි පීඩනයක් හරි වැදුනොත් එහෙම අලි මේ යනවා. ඒක තමයි ගොඩක් වෙලා තියෙන්නේ. දැන් අපේ අර හිටපු පසු වෛද්‍යවරේ අලි අල්ලන්න ගිහලා 100ක් ඇල්ලුවා නම් 50ක් අලි මැරලා තියෙනවා. මේ අපි ඔබතුමාලා අපි දගෙනවල මේක ලොකු 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 අනුතුරාගේ පැත්තක් තියෙනවා. දැන් වෙඩි වැදිච්ච අලියෙක්ව අපි නිර්වින්දනය කළා වැට්ටුවොත් ඒ අලියව ගොඩ ගන්න බෑ. නැගිටින්න බෑ. හරියට ඉන්ජෙක්ෂන් එක අපි හවස අපිට හොයා ගන්න බැරි වෙලා ගැහුවොත් එහෙම අලිය ඉන්ජෙක්ෂන් එක ගාලා කැලේ වැදුනොත් කරවල වැටුනොත් ඒ අලිය අනිවාර්යයෙන්ම මරනවා. ඒ ඉන්ජෙක්ෂන් එක ගාලා තව එකක් ගන්නවා 100 එන්නේ. ඒ නේද පොකුත් ඇතුවත් වෙන. ඒක ගහ ගන්න බැරුවොත් අලිය මැරෙනවා. ඉතින් මේ අපි දකින්න වඩා ලොකු 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 පැත්තක් මේකේ තියෙනවා. ලොකු භයානක පැත්තක් තියෙනවා. අනුතුරාගේ පැත්තක් තියෙනවා මේකේ තියෙනවා. ඉතින් මේ අලි මිලිස් ප්‍රශ්නයට ඔබතුමා දැන් කිව්වා මේ කවුද අපේ විද්‍යාත්මකව මේක තෝරලා තියෙන මේ මේක මේ දීලා තියෙනවා කියලා. මයි ඕකේ තියෙන්නේ පොඩි අපහාසාත්මක පැත්තක් ඕකේ තියෙන්නේ.
හොඳයි. ඒ
ජාන විද්‍යාවනුව කියලා හිතපු ජනතුමා කිව්ව මේකේ. හැබැයි ජාන විද්‍යාවනුව මේක සතෙකුට සත්තුන්ට දෙන්න ඕන අමාත්‍යද නෙමෙයි මේක. මේක දී මේක රටේ ජාතික ප්‍රශ්නයක්. ජාතික ප්‍රශ්න ජාතික ගැටලුවක් කරලා දෙනවා. මම කියන්නේ ඔය පැත්තෙන් බලන්න එපා. අපේ රටේ අදන එක දවසට එක 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 අලියෙක් මැරෙනවා. එක අලියෙක් මැරෙනවා. 2010 ඉඳලා 2017 වෙනකන් අපි හඳුනාගත්තවලු. අපි දැක්කාලේ ගමරයිලේ වැඩිච්ච මල 1992 අලි මැරලා තියෙනවා. මිනිස්සු 500ක් ගිය බැලුවා.
නෑ බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය
මේ 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 කතන්දරේ. ඔව්. ඔබ දැන් අපි මේ අලි දෙන්නව. අපි දැන් අලි දෙන්නව මේ මේ අලි දෙන්න කැලේ සීතල වෙනවදයි ගමට එන්නේ. කැලේ සීතල වෙනවද ගමට එන්නේ. ගම සීතල වෙනවදයි කැලේට යනවා.
හොඳයි.
දැන් අපි තෝරගත්තා අලි දෙන්න ගමට ඇවිල්ලා ගමේ වැඩිපුරම ඉන්න ප්‍රදේශය.
හොඳයි අලිය බලාගෙන බොහොම.
ඒ අලි වැඩිම කන්න කැමති ගෞතමලාගෙන සාකේ. ඒ සාකේ තියෙන අලි දෙන්න වැඩිම ඉන්න ප්‍රදේශය. අපි දැන් වෙංගල තියෙනවා. අපි එතන කොඩු කරලා අලි දෙන්න එතන අපි එතන ආරක්ෂා කරලා අලින්ට අවසන කෑමත් අපි ගිහින් දෙන සතුටු කරලා
තියෙනවා. හොඳයි බොහොම ස්තුතියි ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිණිය. ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා, ගරු අධිකරණ බන්දනාගාර ප්‍රසස්කන මැතිතුමගේ ඇසීමට
අහනවා ගරු කතානායකතුමනි.
ටිකක් දීර්ඝ ප්‍රශ්නයක් ගරු මන්ත්‍රීතුමනි, මම කරුණු සභාගත කරන්න. පළවෙනි අසාවට පළවෙනි ප්‍රශ්නේ අයන් එක, මේක සම්පූර්ණයෙන් නම් ඒ සම්බන්ධයෙන් කරුණු 122ක් තියෙනවා. එතකොට අධිචෝදනා ගොනු කිරීම, උපදෙස් ලබා දීම, සැකකරුවන් මුදාහැරීමට අදාළ ලේඛන, යවන ලද දිනයන්, මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද ඉල්ලීම් කියලා ඒ යටතේ නඩු 38ක් එනවා. ඒ වගේම වැඩිදුර විමර්ශන සඳහා විමර්ශන ආපහු නියම කරලා ඇරපු නඩු 23ක් ගොනු 23ක් තියෙනවා. ඒ වගේම අවධානයට දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ යොමු වෙමින් තිබෙන ගොනු 61ක් තියෙනවා. සමස්තයක් හැටියට 122ක්. ඒක දීර්ඝ විස්තරයක්, මම සභාගත කරන්න. දෙවනි ප්‍රශ්නේ, ඒක සභාගත කරාට කමක් නැද්ද?
කමක් නැහැ, ලොකු ලේඛනයක් නේ.
අයන්න දෙක, ඒ අතුරෙන් මේ වන විට ඉහත සඳහන් ඒවයන් නඩු 13ක් පැමිණිලි ගොනු කරලා තියෙනවා.
ඒ 13 කියන්නේ මොකද?
නඩු හැටියට කියන්නේ ඉතින් මෙහෙමයි, අපිට ඒකේ දිනේ කියන්න පුළුවන් මට ඔබතුමාට. මේ ඒක තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ හැටියට තියෙනවා. 13ක් පැමිණි ගොනු කරලා තියෙනවා. වාර්තාවේ හැටියට තමයි මට කියන්නට පුළුවන්. ඒ කියන්නේ පුද්ගලෙන්ගේ නාම ලේඛන මෙහි කියන්න බෑ. පුළුවන් කමක් නැහැ.
ඔව් නඩු අංකෙත් එක්ක කියන්න පුළුවන් ඔබතුමියට.
නඩු අංකෙ නෙමෙයි, වාර්තාව හැටියට තමයි එවලා තියෙන්නේ. හැබැයි මට නඩු අංක මේ වන විට මේ නඩු 13ක් සම්බන්ධයෙන් ගොනු කරලා තියෙන නිසා අංක මේ වෙලාවේදී ලබා දීම අපහසුයි. මොකද මේ ඔබතුමා අහලා තියෙන්නේ නඩුක ගොනු කරපු දිනයයි නඩු විභාග වෙන අධිකරණයයි පමණයි. ඉතින් ඒ හින්දා ඒ දිනයයි අධිකරණයයි ලබා දෙන්න පුළුවන් ඒ නඩු 13. 2015 8/28 කොළඹ මහාධිකරණයේ දාපු නඩුව අවසන් කළා තියෙනවා. 2015/8/28 ගොනු කරපු කොළඹ මහාධිකරණයේ නඩුව මේ වෙනකොට ඇසීමට දින නියම කළා තියෙනවා. 2015/12/9 කොළඹ මහාධිකරණයේ ගොනු කරපු නඩුව ආයි දින නියම කළා තියෙනවා අහන්න. 2015/12/14 කොළඹ මහාධිකරණයේ ගොනු කරපු නඩුව ඒකත් අහනවා. 2016/02/8 කුරුණෑගල අධිකරණයේ ගොනු කරපු නඩුව ඒකත් දින නියම කළා තියෙනවා. 2016/04/20 පොළොන්නරුව මහාධිකරණයේ නඩුවක් තිබුණා, ඒක අවසන් කළා තියෙනවා. 2016/05/04 කොළඹ මහාධිකරණයේ ගොනු කරපු නඩුව දැන් ඇහිමින් පවතිනවා. 2016/05/25 කොළඹ මහාධිකරණයේ දින නියම කරපු නඩුව දැනුත් ඇහිමින් පවතිනවා. 2016/06/29 නුවරඑළිය අධිකරණයේ අහපු නඩුව ඒක අවසන් කරලා තියෙනවා. ඒකේ දඩනිය ගෙවලා අවසන් කරලා තියෙනවා. 2016යි 11යි 21 කොළඹ මහාධිකරණයේ පවරපු නඩුව දැන් ඇහෙනවා. 2017යි 3යි 8 කොළඹ ගම්පහ මහාධිකරණයේ ගොනු කරපු නඩුව දැන් ඇහෙනවා. 2017යි 4යි 7 කොළඹ මහාධිකරණයේ පවරපු නඩුව දැන් ඇහෙනවා. 2018යි 1යි 18 කොළඹ මහාධිකරණයේ ගොනු කරපු නඩුව දැන් ඇහෙනවා. අනේ මේ මොකලත් මම නෑගහන එවත්තම අවත් කැක්ක.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ අවුරුදු 3කට කලින් ඉඳලා ඔබතුමියලා ආණ්ඩු බලය ගන්නකොට බොහොම සද්දෙට කියපු දේ තමයි වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් කරනවා කියලා. ඒක ප්‍රමාද වෙනකොට ඒකට විවිධාකාර හේතු ඉදිරිපත් කරා. නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න නඩු ගොඩු ගැහිලා තියෙනවා කිව්වා. ඒකට අපි විකල්ප ඉදිරිපත් කරපුවලා මුකුත් කරෙත් නැහැ. හැබැයි මෑතදී තීන්දුවක් ගත්ත කැබිනට් මණ්ඩලයම ඒ සඳහා වෙන මහාධිකරණ තුනක් වෙන් කරගෙන නඩු වැසීම් කටයුතු ඉක්මන් කරන්න. නේද? එතකොට ඔන්න ජනතා බලාපොරොත්තුෙන් හිටියා රයිට් දැන් මේ නඩු ටික ඇහෙනවා කියලා. නමුත් ඒකේ සද්ද විතරයි වැඩක් යන බවක් පේන්නේ නැහැ. දැන් මේ අධිකරණ තුනක් මහාධිකරණ තුනක් වෙන් කරගන්නවා. ඒකට විනිශ්චයකරු පත් කරනවා. එමගින් නඩු වැසීම් ඉක්මන් කරනවා. එහෙම කියලා කියපු කතන්දරේට දැන් මොකද වෙලා තිබෙන්නේ?
මගේ උගත් මිත්‍ර මන්ත්‍රීතුමා ඔබතුමා වෛද්‍ය විද්‍යාව හදාරලා තියෙන වෛද්‍යවරයෙක් නිසා මගේ මම නීතිඥවරයෙක් හැටියට මට උත්තරයක් දෙන්න තියෙන්නේ. අපේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් තියෙන නොයෙකුත් තත්ත්වයන් තියෙනවා. දැන් අද අපි එක උසාවියක් පටන් ගන්න අවශ්‍ය සියලුම කටයුතු කරලා තියෙන්නේ. මම විශ්වාස කරන මගේ උගත් මන්ත්‍රීතුමා හොඳට අවබෝධ කරගනි. අධිකරණ අමාත්‍යාංශයේ තියෙන අවශ්‍ය කටයුතු කරලා මෙහි නීති සම්පාදනය කරලා අවශ්‍ය ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන පහසුකම් ලබා දෙන්න විතරයි. නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුව මගින් සිදු කර යුතුයි. අලුතෙන් අධිකරණ සංවිධාන පන්තයේ සංශෝධනයට අනුව මේ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටවනකොට එහි ඉතුරු කාර්යභාරය සිදු කර යුත්තේ සම්බන්ධයෙන් උසාවියට ගිහිල්ලා උසාවියත් පෙත්සම් කීපයක් විභාග කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු අග්‍රවීශකාරතුමා දීපු තීන්දුවේ හැටියට එහි අවසාන අනුමැතිය දීමේ අයිතිය තියෙන්නේ මොන නඩුද පවරන්නේ කියලා ගරු අග්‍රවීශකාරතුමාට. ඒ අනුව මම හිතනවා දැන් ඔබතුමා කිව්වා තියෙන ගැටලු ඔක්කොම අපි හොඳට අවබෝධ කරගෙන තියෙනවා කියලා. නීතිපති දෙපාර්තමේන්තුවේ විශාල හිඟයක් තියෙනවා නිලධාරීන් පිළිබඳව. අපිට බඳවා ගන්න අවසරය ලැබිලා තියෙනවා. බඳවා ගැනීම කරලා මේ 100ට ඉන්න දෙන්න තැනක් නැති ප්‍රශ්නේ තියෙනවා. දෙවනි කාරණේ උසාවි තුනක් පටන් ගන්න එක කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේ පළවෙනි උසාවිය පටන් ගන්නත් අපි කොළඹ මෝටර් රථ වාහන ට්‍රැෆික් කෝට් එක වෙන තැනක පිහිටවලා තමයි ඒ බිල්ඩිම ලබා ගත්තේ මේ මහාධිකරණය වෙනුවෙන්. ඒ සඳහා ඊයේ දිනය තමයි හතරවැනිදා දිනය තමයි අපිට විවෘත කරන්න ගරු අග්‍රවීශකාරතුමා දිනය ලබා දීලා තිබුණේ. නමුත් මේ ගොඩනැගිල්ල අලුත් වැඩියා කරගෙන යෑමේදී එහි වහලේ අපි හිතුවේ තියෙන විදියටම කරගෙන යන්න පුළුවන් කියලා. නමුත් ඒ සඳහා ගරු අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියමය පරිදි අපිට ඒක මුලින්දලා සකස් කරන්න සිද්ධ වුණා. නාවික හමුදාව ඒ කටයුතු කරගෙන යනවා. දැනට සති දෙකකට ඉස්සෙල්ලා නාවික හමුදාව කිව්වා වහලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා වහලේ හදලා මිසක් බාර දෙන්න බැහැයි කියලා. ඒ නිසා තව සති දෙකක් ඇතුළත 10 වෙනිදා 15 වෙනිදා වෙනකොට ඒ ගොඩනැගිල්ල අපිට බාර දෙන්න ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දු නැන් පස්සේ තමයි එතනට යන්න පුළුවන් වෙන්නේ. ඒ කෙසේ වෙතත් ඊයේ හවස් වරුවේ හරි 4 වෙනිදා මේකට දින නියම කරපු නිසා මහාධිකරණ කොළඹ මහාධිකරණයේ පළවෙනි මහාධිකරණය තුළ මේ අධිකරණය සාපිත කරන ලෙස දැනුවත් කරලා තියෙනවා. අධිකරණ තුනටම විනිශ්චයකාරතුමන්ලා ගරු අග්‍රවිනිශ්චයකාරතුමා පත් කළා නැහැ. එක අධිකරණයකට විනිශ්චයකාරතුමන්ලා 3 දෙනෙක් නම් කරලා තියෙනවා. මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම ඉන්න නීතිඥ මහතුරු සීමිත ප්‍රමාණයක් 45ක් පනහත් අතර ප්‍රමාණයක් තමයි කොළඹ වැඩ කටයුතු කරන්නේ. මේ කියන නඩුව ඇතුළු සියලුම නඩුවලට පෙනී හිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ අය. ඒ අයගේ අවශ්‍ය ලිපි ලේඛන ගරු අග්‍රවේශකාරතුමාට ඒ අවශ්‍ය අධිචෝදනා පත්‍ර නිකුත් කරන්න මේ සතිය ඇතුළත අද හෝ හෙට ලබා දෙන බවටත් ඒ ලබා දීමෙන් අනතුරු අධික අග්‍රවේශකාරතුමාගේ අනුමැතිය ලැබුණායින් පස්සේ අර නව අධිකරණයේ විවෘත කිරීම කෙසේ වෙතත් මහා අධිකරණයේ පළවෙනි ශාලාවේ ඒ විනිශ්චයකාරතුමන්ලා ඒ කටයුත්තට පටන් ගන්නවා කියන එක මේ වෙලාවේ වගකීමක් ඇතුව
කියලා. හොඳයි.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අර හිටපු අධිකරණ ඇමතුමත් මොනවාරි කියන්න හදනවද?
ඔව් ඔය ගරු ආචාර්ය විද්‍යාලාපස මහත්මයා
ගරු අපේ ගරු අමාත්‍යතුමී කියපු කාරණයට එකතු කිරිල්ලක් ගරු කතානායකතුමනි ඇත්තටම අලුත් කඩේ දිසාධිකරණ මහාධිකරණ තිබෙන ගොඩනැගිලි දැන් අවුරුදු 100කට වැඩිය පැරණි ගොඩනැගිලි කීප වතාවක් අලුත් වැඩියක් කරලා තියෙනවා. මීට අවුරුදු 7-8කට කලින් මහාධිකරණ ගොඩනැගිල්ල වහලේ කඩාගෙන බිමට වැටුණ වර්ෂාවක් වෙලාවක ඒ දවල් වෙලාවක වුණා නම් නීතිඥවරු විනිශ්චයකාරවරු විශාල ගණනකේ ජීවිත විනාශ වෙන්නත් ඉඩ තිබුණා. ඉතින් ඒක නිසාම ගරු අග්‍රාමාත්‍යතුමාට කියලා අපි සෑහෙන කාලයක් තිස්සේ අමාරුවෙන් එතුමාගේ ආශිර්වාදය ඇතුව BCC ඉඩම අක්කර 6ක් අපි මේ වෙනකොට අධිකරණ අමාත්‍යංශයට ලබාගෙන තිබෙනවා. දැනට සැලසුම් කරලා තියෙනවා උසාවි සංකීර්ණයක් හදන්න අධිකරණ ශාලා 40ක් එක්ක ඒ BCC ඉඩමේ ඒ අක්කර 6 ඇතුළත. මම හිතන්නේ අපි කවුරුත් ගරු ඇමතිතුමීට උදව් කරන්න ඕන මේ ඒ කටයුත්ත ඉක්මන් කරන්න. එහෙම නොවුනොත් ගරු කතානායකතුමනි අලුත් කඩේ දැනට තියෙන මහාධිකරණ ශාලා දිසාධිකරණ ශාලාවල කෑලි ගැලවි ගැලවි මහදවාලෙත් වැටෙනවා. බොහොම ජීවිත සිය දහස් ගණනක අවදානම් තත්වයක් දැන් අලුත් කඩේ උසාවිය තුළ තියෙනවා. ඉතින් ඒක නිසා මම අපේ ගරු ඇමතිතුමීට අපි උදව් කරන්න ඕන ඒ කටයුත්ත ඒ ඉදිකිරීමේ කටයුත්ත ඉක්මනට ඉවර කරගන්න.
බොහොම ස්තුතියි.
ඒ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි. දර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් 7 පට්ටයයි ඒත් මදි තව චුට්ටක් ඕනේ. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් 7 පට්ටකුයි තව චුට්ටකුත් ඕනේ. ඒත් වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා දැන් නැත ලියා ගන්න.
හොඳයි ප්‍රශ්න අහන්න ගරු
මන්ත්‍රී. ඔව් මගේ ප්‍රශ්නය මේ විශේෂයෙන් රටේ ජනතාවත් ඉල්ලීමක් කරලා ඊට පස්සේ මේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුත් සෑහෙන උද්ඝෝෂණයක් කරලා ඒව ප්‍රතිඵලයක් විදියට තමයි තමුන්න ඔබතුමියට මේ අධිකරණ ඇමතිකමත් හම්බ වුනේ. කලින් ඇමතිතුමාට යන්න සිද්ධ වුණා. ඔබතුමියගේ දැන් නීති දැනුම පාවිච්චි කරලා ඉන්න. නීති දැනුම පාවිච්චි කරලා මේ පාර්ලිමේන්තුවට කියපුව එක හොඳයි. මේ නඩු වහන්න බැරි වෙලා තිබෙන්නේ වහලේ හදන බාස්වගේ ප්‍රශ්නයක් නිසායි කියලා. අතර අපි දැනගත්තක හොඳයි ඔබතුමියගේ දවැන්ත නීති දැනුම පාවිච්චි කරලා මේ බාස්ලගේ ප්‍රශ්නයක් නිසා තමයි මෙච්චර නඩු අහන්න බැරි වෙන්නේ කියලා. දැන් අලුතෙන් ඉඩම වෙන් කරගෙන උසාවි සංකීර්ණයේ හදලා නීතිපති දෙපාර්තමේන්තුවේ කට්ටිය බඳවගෙන අලුත් මහේස්ත්‍රාත්වරු දාගෙන නඩු අහනකොට කොච්චර කල්ලි ආයිද කියලා තමුන්නා අපිට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමුන්නාන්සලාට මේ නඩු අහලා දූෂිතන් දඬුවම් ගන්න කිසිම අදිෂ්ඨානයක් නැහැ. දැන් මේ කියන තාලෙන් තේරෙන්නේ මේ උසාවි සංකීර්ණයේ වහලේ ප්‍රශ්නයක් නිසා බාස නැත්තම් රත්නපුරේ මේ මන්ත්‍රීවරු දෙයි බාස ලවන තරක්. හැබැයි තමුන්නාන්සලා කාටවත් මේ අධිකරණ පද්ධතිය ගොඩනගන්න උවමනාවක් නැහැ. ඒක තමයි මේ පෙන්නුම් කරන්නේ. ඒ වගේ සරල උත්තර දෙන්න. දැන් මේ දැන් ආයතනික අධීක්ෂණ කාර්ක සභාව හදන්න කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්න පුළුවන්. කෘෂිකර්ම අමාත්‍යාංශය 150 ගන්න දෙන්න පුළුවන්. ඔබතුමිලට මෙතෙන්ට ගොඩනගිලක් අරගෙන නඩුටි ගහන්න බෑ. ඒ කියන්නේ ඔබතුමිලගේ අදිෂ්ඨානය තිබන්නේ හොරු ආරක්ෂා කරන්න.
හොඳයි ගරු අමිතුමී පිළිතුරු දෙන්න.
ඔය අමතකම දාලා යන්න.
හොඳයි අමිතුමී.
මේ ගරු කතානායකතුමනි දැන් මට සෑහෙන දිග කතාවක් කරන්න වෙනවා මගේ උගත් මිත්‍රයා මගේ යාළුවා ගැන මේ කරලා.
අද අපිට ඉතා වැදගත් පනතකුත් තියෙනවා
ඒක. මම ඔබතුමාට එකක් මතක් කරන්න ඕනේ. මේ අධිකරණ සංවිධාන පනත පාර්ලිමේන්තුවේ සංශෝධන ගේනකොට මේ විශේෂ අධිකරණ පිහිටවන්න ඒ සම්බන්ධයෙන් ඡන්දේ දීපු නොදීපු එක ගැන මගේ කනගාටු ඔබ කණ්ඩායමට ඉස්සෙල්ලම පළ කරන්නට ඕනේ. ඒක විරුද්ධ වෙච්ච අය හැටියට. හැබැයි අපි ඒත් කරා. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හෝ වෙන කොහේ හරි තියෙන ප්‍රශ්නයක් නිසා හෝ අපිට මේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කමක් නැහැ. මේකේ රත්නපුරේ වාස්තව වැඩ කරන්නේත් නැහැ. ඔබතුමා මේ ආසනේ නොමග මේ 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 උත්තරීතර සභාව නොමග යවන කරුණු කියන්න එපා. මම ඔබතුමාට බොහොම පැහැදිලිව කිව්වා මේකේ මේ කොහෙවත් අලුතෙන් ගොඩනැගිල්ලක් හැදුවේ නැහැ. තියෙන කොට රැගිලා දැන් හිටපු ඇමැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා තියෙන තත්ත්වය අපේ අධික මේ අලුත් කඩේ උසාවිවල. නමුත් අපි එකක් කියන්නට ඕනේ මේ නාවික හමුදාවට ඒ අයගේ සම්පූර්ණ මෙහෙය මේ මහන්සිය යොදවලා හදනකොට මේ බාස්සා කියලා ඒ විදියට කියනවටත් මම සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. හැබැයි කාගේ උවමනාවට කෙසේ වුණත් ඔබ ඔබට ඔබ මන්ත්‍රීතුමාලට යම් කිසි මේකට කැමැත්තක් දෙන්නෙත් නැතුව ඡන්දය දෙන්නෙත් නැතුව කොච්චර හදිසිය තිබුණත් අපි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා අධිකරණයේ ගරු ගාම්භීරත්වය ඇතුව තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. ගරු අග්‍රවීක්ෂකාරතුමාලා අධිකරණ ශාලා ගිනි තිබ්බලු.
හොඳයි අපි අපි මේක අද
ඒ හින්දා මම ඒක ගැන මොකක් කියන්නේ නැහැ. මම ඔබතුමා මම ගරු කතානායකතුමනි බොහොම පැහැදිලිව කියනවා අපිට මේ කවුරු පසු පෙළ මන්ත්‍රීවරු හරි ඉස්සරහ පෙළ මන්ත්‍රීවරු හරි ඕන කෙනෙක් චෝදනා කරපු දේ. හැබැයි මං මේ අමාත්‍යාංශයේ බාර අරගෙන මාස 10ක් ඇතුළත මේ වැඩ කටයුත්ත කරන්න අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ උපරිම මහන්සියත් එක්ක අපේ හිටපු ගරු ඇමතිතුමා කරපු ඒ වැඩ කොටසත් එක්ක අපි මේක ඉදිරියට ගිහිල්ලා
තියෙනවා. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු හේෂා විතානගේ මැතිතුමා,
ගරු කතානායකතුමා අහන ප්‍රශ්නේ,
ගරු අධ්‍යාපන ඇමතිතුමා,
ගරු කතානායකතුමනි, අයන් එක ජාතික පාසල් අරනායක එකයි, දැඩිගම එකයි, දැරණියගල එකයි, ගලිගමු එකයි, කෑගල්ල හතරයි, මාවනැල්ල දෙකයි, රුවන්වැල්ල දෙකයි, හඹුක්කන එකයි, යටියන්තොට එකයි, සියල්ල 11 14යි මුළු ගන්න. දෙක අරනායක මාවතකම රිවිසඳ මධ්‍ය මහාවිද්‍යාලයේ දැදිගම W සේනනායක මධ්‍ය මහාවිද්‍යාලය, දැරණියගල සිරිසමන් ජාතික පාසල, ගලිගමුව පින්දෙනිය මධ්‍ය මහාවිද්‍යාලයේ, කෑගල්ල කෑගලු බාලිකා මහාවිද්‍යාලයේ, කෑගලු මහාවිද්‍යාලයේ, සාන්ත ජෝසප් බාලිකා මහාවිද්‍යාලය, සාන්ත මරියා මහාවිද්‍යාලය, මාවනැල්ල මයුරපාද මහාවිද්‍යාලයේ, සහිරා විද්‍යාලය, රුවන්වැල්ල දෙහිඕවිට ජාතික පාසල, රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලය, රඹුක්කන පින්නවල මධ්‍ය මහාවිද්‍යාලය, යටියන්තොට ආචාර්ය එන් එම් පෙරේරා මධ්‍ය මහාවිද්‍යාලය. ඔව් තුන ඔව් අමාත්‍ය මණ්ඩලයේ නිර්ණායක මත සකසා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන ලද ජාතික පාසල් වැඩි කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය නැවත සංශෝධනයක ඉදිරිපත් කරන මෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 18.07.57 ඉරක් 742.013 හා 2018.05.16 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණයෙන් දන්වා ඇත. දැනට ඒ පිළිබඳ කටයුතු කරනු යනු ලැබේ. මේ ප්‍රතිපත්තිය අනුමත වූ පසු ඒ අනුව ජාතික පාස සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කිරීමට නියමිතය. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා ඉතා පැහැදිලි උත්තරයක් ලබා දීම සම්බන්ධව. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විදිහට යොමු කරන්නේ මම මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිළිබඳ මේ ප්‍රශ්නේ අහන්නත් හේතුව සබරගමු පළාත් සභාව විදිහට ගත්තම රත්නපුර කෑගල්ල කියන මේ දිස්ත්‍රික්ක දෙකේ සමස්ත පළාත් සභාවේ ගුරු හිඟය ගත්තම ගරු ඇමතිතුමනි එහෙම ලොකු ගුරු හිඟයක් නැහැ පළාත් සභා පාසල්වල. නමුත් මේක දිස්ත්‍රික් වශයෙන් ගත්තම කෑගල්ල දිස්ත්‍රික්කේ මා දන්නා තරමින් ගුරු අතිරික්තයක් තියෙනවා, රත්නපුර දිස්ත්‍රික්කේ ගුරු හිඟයක් තියෙනවා. මේක සමපාත කරන්න කවදාවත් පළාත් සභාවට හැකි වෙන්නේ නැහැ. පළාත් සභාවේ මහා ඇමතිවරයා ඉන්න කාලේ මොනතරම් ගුරු විභාග තිව්වත් ගරු ඇමතිතුමනි මොන ආකාරයේ බඳවා ගැනීම සිදු කරත් හැමදාම අඩු පාසල් ප්‍රමාණයත් පළාත් පාසල් ප්‍රමාණයත් තියෙන කෑගල්ල දිස්ත්‍රික්කේ ගුරු අතිරික්තයක් තියෙනවා. දෙහිඕවිට වගේ කලාපවල ගත්තම උදාහරණයක් විදිහට විශාල අතිරික්තයක් තියෙනවා. මේක රත්නපුර දිස්ත්‍රික්කේ ප්‍රශ්නේ විසඳන්න කවදාවත් හැකියාවක් ලැබෙන මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඔබතුමා ලංගම් පාසල හොඳම් පාසල වැඩසටහන් අරගෙන එනකොට පළාත් පාසල් ජාතික පාසල් කියලා ભેදයකින් තොරව ඒ හැම පාසලකටම ඒ අවශ්‍ය පහසුකම් ලබා දුන්නා වගේම මේ ගැටලුව වෙනුවෙන් ඔබතුමාට තියෙන බලය පාවිච්චි කළ මේ පළාත් සභාවේ අත්නෝමතික ක්‍රියාවලිය හරි තැනකට ගේන්න සමපාත කරන්න යම් පියවරක් ගන්න පුළුවන් වෙයිද කියලා.
ගරු කතානායකතුමනි, ආණ්ඩුකේ ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය යටතේ අපිට මැදිහත් වෙන්න තියෙන අවස්ථා සීමිතයි. එසේ වුවත් අපි පළාත් ලේකම්වරු සහ ආණ්ඩුකාරවරු කැඳවලා මේ සම්බන්ධයෙන් අපි පැහැදිලි කරා මේ විශේෂයෙන්ම අතිරික්ත තියෙන තැන් වලින් පුරප්පාඩු තියෙන තැන් වලට දාන්නත් ඒ වගේම අපි එකඟුණා ජාතික පාසල් වල අතිරික්ත මේ ගුරුවරුන් පළාත් සභාවලට අපි වැටුප් ගෙවලා ලබා දෙන්නත් අපි එකගදාවේ පළ කරලා තියෙනවා මේ මං හිතන්නේ හරියාකාර නොවන නිසා තමයි අපි ගරු මන්තුමා මේ ප්‍රශ්න අහන්නේ
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ
ගරු කථානායකතුමනි මේ රටේ අධ්‍යාපනය තුල මොකද අපි මොනතරම් සංවර්ධනය කරත් වැඩක් නැහැ රටේ පාරවල් කාපට් කළ මොන දේ කරත් වැඩක් නැහැ ඔය හදන කාපට් පාරවල් වල යන්න පුළුවන් ඔලු ගැඩි ටිකක් තියෙන මිනිස්සු ටිකක් හදන එක තමයි අපේ වගකීම වෙන්නේ ගරු ඇමතුමනි එහෙම වගකීමක් දරන පාසල් පද්ධතිය තුල විවිධ වූ දේශපාලනික ඕනෑ එපාකම් වෙනුවෙන් පාසල් පද්ධතිය කඩාකප්පල් කරන අඩපණ කරන කටයුතු කරනවා මොකද ඒක ලොකු අභාග්‍යයක් අපි දකිනවා ඊයේ දිනේ විශේෂයෙන්ම නිසා ගරු ඇමතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන වගේ යෝජනාවක් කරනවා දැන් දේශපාලන පරිගැණීම් කියන එක මේ රටේ නැති වෙන්න ඕන එකක් එක එක දේශපාලන ආණ්ඩු වෙනස් වෙනකොට ගුරුවරු පරිගැණීමට ලක් වෙන තත්ත්වෙට පාත් තත්ත්වෙට එනවනම් මං හිතන්නේ පාසල් පද්ධතිය ඉහළට ගන්න කටයුතු කරන්න කුමන අමාත්‍යවරයෙකුට බෑ ඔබතුමා මේක නිවර්දි කරන්න කටයුතු කරලා තියෙනවා දේශපාලන ભેදයකින් තොරව මේ අහිංසක දරුවන්ට අධ්‍යාපන ලබා දීමේ වගකීම දරන ගුරුවරු තමන්ගේ දේශපාලනික අවස්ථාව වෙනුවෙන් තමන්ගේ කඩා වැටලා තියෙන දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගන්න මේ අහිංසක දරුව බිල්ලට අරගෙන කටයුතු කිරීම වෙනුවෙන් උද්ඝෝෂණ කිරීමේ අයිතිය තියෙනවා මේක මහා දැවැන්ත කඩාකප්පල්කාරී පියවරක් විදියට ඉස්සරහට අරන් යනවා අපි පිළිකුලෙන් යුතුව කියලා දකින ගමන් ගෞතමනි ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා මේක ජාතික අවස්ථාවක් සේ සලකලා කැබිනට් මණ්ඩලය ගරු අග්‍රාමාත්‍යතුමා අතිගෞරව ජනාධිපතිතුමා එක්ක ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කරන්න මොකද අපි දන්නවා යුද හමුදා වගේ විනය තියෙන නිසා තමයි අද හමුදා පොලිසිය තියෙන්නේ මේ පාසල් ගුරුවරු 100ට වැඩි ප්‍රමාණයක් මේ විනය ආරක්ෂාගෙන කටයුතු කරත් දේශපාලනික ඕනෑ එපාකම් නිසා දරුවන් බිල්ලෙට තියාගෙන පලියක් විදියට කටයුතු කිරීම වෙනුවෙන් අමාත්‍යංශයේ විදියට ඉදිරියට ගන්නා වූ පියවර කුමක්ද ජාතික වැඩසටහනක් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලාත් මම විශ්වාස කරනවා.
අර කථානායකතුමනි මෙම පරිගැණීම් සඳහා අපි සහන ලබා දුන්න ඉතාමත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරලා විශේෂයෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ගෙන් සදුල්ලත් කමිටුවකින් පරීක්ෂා කරනු ලැබුවා මේ සියලුම අභියාචනා 12,000කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා මේ අභියාචනා පරීක්ෂාවට ලක් කරලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් පරීක්ෂාවට ලක් කරා එහෙම කරලා 1018ක් විතරයි උසස් වීම නැත්නම් ඒ ශ්‍රේණීන් ලබා දුන්නේ මේ ශ්‍රේණීන් ලබා දුන්නත් ඔවුන්ට වැටුප සහ ශ්‍රේණිය පමණයි ලැබෙන්නේ තනතුරු ලැබෙන්නේ නැහැ ඒක ඉතාම විධිමත් කරනු ලැබුවේ කවුරු හරි කියනවා නම් මේ නුස්තුසු කෙනෙකුට හරි වැඩි කෙනෙකුට හරි දීලා තියෙනවා කියලා එය මං හිතන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් අභියෝගයෙන් ලක් කිරීමක් විතරක් නෙමෙයි ඕන්නම් යන්න පුළුවන් අධිකරණයට අධිකරණයට ගිහිල්ලා ඒ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් එහෙම නැතුව පසුගිය කාලේ තොග පිටින් රාජ්‍ය සේවා කොමිසම අක්‍රිය කරලා තොග පිටින් කැබිනට් පත්‍රිකා දාලා දේශපාලන කියලා පරිගැණීම් ලක් වෙනවා කියලා මේ පද්ධතිය විනාශ කරපු අය ඇවිල්ලා අද මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න යනවා නම් අපි ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි හරි පැහැදිලිව බොහොම විනිවිද පේන විදියට වැඩ කරලා තියෙනවා ඒ වගේම මේ රටේ දරුවන්ගේ අනාගතය අඳුරේ දාන්න නැතුව වෙන වෙන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න නැතුව මම ගුරුබවතුන්ගෙනුත් ඒ වගේම විදුහල්පතිතුරුන්ගෙත් ඉල්ලා හිටිනවා ඉදිරියේදී කටයුතු කරන්න කියලා
හොඳයි මම තුටි ඊළඟට ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආධිකාරී ඇමතිතුමාගේ
මම අහනවා ගරු කථානායකතුමනි
ගරු කථානායකතුමනි මාස 3ක් කල් ඉල
හොඳයි ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ගරු ජයන්ත සමරවීර මැතිතුමා ගරු බිමල් රත්නායක මැතිතුමා
අනා ගරු කථානායක
ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු සමාජ සුබසාධන ප්‍රාථමික කර්මාන්තය මැතිතුමා මොකද ගරු සොයිසමනි
තුමා පොඩි කරුණු පැහැදිලි කිරීමකට ඉඩකඩ දෙන්න පුළුවන්ද
අගමැතිතුමා කැමැත්ත තියෙනවා නම් නැත්තම් මට අමාරුයි අගමැතිතුමා කැමති නම් අවසරය දෙනවා නම් මට අවසර දෙන්න පුළුවන්
ගරු අගමැතිතුමනි
ප්‍රශ්නෙට ගරු නියෝජ්‍යම්තුමා මාස්තුරක් කල් ගත්තා ඒක අපි මාස්තුරෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ කරුණු පැහැදිලි කරගැනීමට ඔබතුමාගේ අවධානය යොමු කිරීම මම කරනවා මේ නව අලුතෙන් සම්බන්ධීකරණ කමිටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වලට මේ අලුතෙන් තේරීපත් වෙච්ච ප්‍රාදේශීය මහජන නියෝජිතයින්ට සහභාගී වීම තහනම් කළ චක්‍රලේඛයක් කවලා තියෙනවා ඒ තුල දැන් මේ නව ක්‍රමයේදී එක පළාත් පාලන කොට්ටාසර එක මන්ත්‍රීවරු පත් කළා තියෙන්නේ සභාපතිරයා පමණක් සහභාගී වීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ කොට්ටාසිය ප්‍රශ්න ගැන විමසීමක් කරන්න මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට තහනම් කරලා එය පාලනය කරන චක්‍රලේඛණය අවලංගු කරලා මේ මන්ත්‍රීවරුන්ට සහභාගීන ඉඩකඩ ලබා දෙනවද කියන එක මම උත්තරයන් කවුරුවෙන් ඉල්ල
තසෙම ඒ කොමිටියේ සහභාගී වෙන්නේ සභාපතිතුමයි යාගේ නියෝජිතයයි විපක්ෂ නායකතුමයි කණ්ඩායමේ ඒ නියෝජිතය මම හිතන්නේ මම දන්න හැටියට මේ සංඛ්‍යාව පාලනය කර ගන්න පුළුවන් විදියට තමයි ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ ඔව් සභාපති එක්කෙනෙක් නම් කරන්න පුළුවන් විපක්ෂ නායකට තව එක්කෙනෙක් නම් කරන්න පුළුවන් විපක්ෂ නායක සාමාන්‍ය නම් කරන්න ඕනේ ඊළඟ පක්ෂයේ ඉන්න පුද්ගලයෙක්
ප්‍රශ්නේ ප්‍රාදේශ සභාවේ සභාපතිරයා දන්නේ නැහැ. ඔහු දන්නේ ඔහුගේ කොට්ටාසේ නිසා මේ කොට්ටාසේ කෙනෙකුට සහභාගී නොදීම තුර ප්‍රශ්නයක් මතුවෙනවානේ.
අපි එයා සභාපතිරයාක දන්නේ නැත්නම් වැඩක් නැහැ නේ. අපේ අය දන්නවනේ තමන්ට බාර මන්ත්‍රී
කොට්ටාසේක සභාපති වෙලා ඉන්න ඕනේ නෙවෙයි. කොට්ටාසේ ශෙනිකයා තියෙන ප්‍රශ්නයක් සම්බන්ධව මේක එකපක්ෂනේ හැම පක්ෂෙනම බලපාන දෙයක්.
ප්‍රාදේශ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන් සහභාගී වුණා. ඒක අලුත් දෙයක් නෙවෙයි. දැන් ඔබතුමාලා තමයි නිශ්චක්‍රලේඛණින් දන් දීලා තිබෙනවා. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට සහභාගී වීම වළක්වන්න කියලා. හැබැයි මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු තමයි මේ ප්‍රාදේශ සභාවේ සිද්ධ වෙන කාර්යයන් ඒකේ සිදුවී තිබෙන අතපසුවීම් සහ කොට්ටාස ක්‍රමයක් තිබෙන්නේ. ඒ ඔහුගේ කොට්ටාස නියෝජනය කරමින් ඉන්නේ. මේ කොට්ටාස ප්‍රස් සාකච්ඡා කරගන්න නිල වශයෙන් තියෙන තැන. ඒ නිසා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඇයි එවැනි ඉවත් කිරීමක් කරන්න කටයුතු කරන්නේ.
ඇමතුමා ඉන්නේ ඇමතුමා කතා කරන්න.
ගරු ඇමතුමා.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය ගැන අපි දිසාපතිවරු තුන්දෙනෙක්ගෙන් සමන්විත කමිටියක් පත් කළා මේ ගැන වාර්තාවක් අපි ඉල්ලුවා. ඒ වාර්තාවේ සඳහන් වෙන ප්‍රධාන කාරණයක් තමයි දැනට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 8000ක් ලංකාවේ ඉන්නවා. එතකොට මේ 8000ම අදහසුයි සම්බන්ධීකරණ කමිටු පවත්වාගෙන යෑමයි ඒ කටයුතු කොහොමද සිදු කරන්නේ කියලා. ඒ අනුව යෝජනා වෙලා තිබෙනවා දැනට ප්‍රාදේශ සභාවල න්‍යායපත්‍රය ප්‍රාදේශ සභාවේ හෝ නගර සභාවේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක වුණාන් පස්සේ ඒ න්‍යායපත්‍රය සභාපතිතුමා හෝ ලේකම්තුමා අපේ අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ලේකම්තුමාට ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම්තුමාට එවුවහම ඒක අනිවාර්යයෙන්ම න්‍යායපත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරන්න කියලා. ඒ අතරේ සභාපතිතුමාවත් නියෝජ්‍ය සභාපතිතුමාවත් විපක්ෂ සංවිධායකත් ඒ විපක්ෂ ඉන්නවා නම් වෙනත් කණ්ඩායම් නායකී ඒ අයට සහභාගී වීම සඳහා අවසර දෙන්න කියලා. එතකොට පුළුවන් වෙනවා නිලධාරීන්ටත් අනිත් අයටත් මේ වැඩ කටයුතු කරදරයකින් තොරව කරගෙන යෑම. මෝ 8000ක් ලංකාවේ පත්වල ඉන්න වෙලාවක මේ 8000ම සහභාගීත්වයේ කරන්න ගියොත් බරපතල ප්‍රශ්නයක් විතර මතුවෙනවා.
මම හිතන්නේ දෙපාර්ශ්වය එක්කව වෙලා සාකච්ඡා කරන කන්සල්ටේටිව් කමිටියේ කන්සල් කමිටිය අපි කන්සල්ටේටිව් කමිටිය අපි පාව ගන්නවා. ආ පැහැදිලි කරන්න එච්චරයි.
පොඩක් අර
දැන් මෙහෙම දැන් ගරු කතානායකතුමනි දිසාපතිලා තුන්දෙනෙක් එකතු වෙලා තමයි මේ සාකච්ඡා කරලා තීරණය ගත්තේ කියලා කියනවා. හැබැයි ප්‍රාදේශ සංවර්ධන කමිටු පිළිබඳව තීරණය ගත යුතු වන්නේ ජනතා නියෝජිතයන්. ජනතා නියෝජිතයන් තෝරාපත් කරගන්න ලද කමිටුවකින් තමයි මේ තීරණය ආයුතු වන්නේ. ඒ වගේම මෙතුමා කියන 8000ක් ඉන්නවා කියලා. හරියට ගරු සභාපතිනු පෙන්නුම් කරන්න හදන්නේ මේ මෑම ආයතනයට ගිහිල්ලා 8000ක් වාඩි වෙනවා කියලා. ආයතන 341ක් තියෙනවා. මේ ආයතන 341 තමයි 8000ක් නියෝජනය කරන්නේ. ඊළඟ ප්‍රශ්න ගරු කතානායකතුමනි මේ ප්‍රාදේශ සභා සංවර්ධන කමිටුවල සභාපති බවට පත් වෙලා තියෙන මන්ත්‍රීවරයෙක්වත් නොවෙන අය. ඒ නිකන් ආසන සංවිධායකවරු තමුන් වහන්සේලාගේ සිරිකොතෙන් දෙන පත්වීම දෙනවා සිරිකොතෙන් දෙනවා ලියුමක් පත්වීම ආසන සංවිධායක කියලා. එයා ප්‍රාදේශ සංවර්ධන කමිටුවේ සභාපති කළා තියෙනවා. හැබැයි එම පළාතේ ජනතාව විසින් තෝරාපත් කරගන්න නියෝජිතයා එම සභාවේ නියෝජ සමාජික බෝඩ අපත් වෙන්නේ නැහැ.
මේ
සභාපති ජනතාවට
හොඳයි. මේ කරුණ කන්සල්ටේටිව් කමිටි මීටමක් තියෙනවා. ඊයන් කතා කරලා මම අද ඉතාමත්ම වැදගත් විවාදයක් තියෙනවා. ඉන්න වෙලාව මට දෙන්න බෑ. පොයින්ට් මොකද පොයින්ට් ඔෆ් බෝඩර් පොයින්ට් ඔෆ් බෝඩර් පිට ගිහිල්ලා කියන්න එපා. පොයින්ට් ඔෆ් බෝඩර් නම් කියන්නේ නැත්නම් ලකුණු.
ඔව් මේ පොයින්ට් පොයින්ට් ඔෆ් බෝඩර් පිට ගිහිල්ලා කියලා වැඩක්
නැහැ. නෑ නෑ කියන්නේ පොයින්ට් ඔෆ් බෝඩර් අහන්න.
ගරුකත්
ඒක මොනිසාදී ඒක අහන්න.
මේ ගරු කතානායකතුමනි මම හිතනවා ඔබතුමා අනිත් මන්ත්‍රීවරුන්ට දීපු ඒ සාධාරණ
අවස්ථාව සාධාරණ විදියට ඉන්නවා නම්
ගරු ගරු කතානායකතුමනි වජිරාභේවර්ධන ඇමතුමාගෙන් මම අහන්නේ දැන් මේ පළාත් පාලන මන්ත්‍රීවරයා අත්‍යවශ්‍ය නැද්ද ප්‍රාදේශීය සංවර්ධනයට නගරාධිපති විපක්ෂ නායකයි පමණක් ආවම ප්‍රමාණවත්ද ඒ පළාත් පාලන මන්ත්‍රීවරයාට තියෙන අයිතියක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට සහභාගී වෙන්න තියෙන අයිතිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ
මේ කතානායකතුමනි අපි අද ජාතික විගණන පනත ඉදිරිපත් කරන්න තියෙනවා දෙක එකක් තීන්දුව කරන්න මේක වාද කරන්න ඕන නම් වෙන දවසක එන්න ඒක කරන්න නැත්නම් මේකට අදාළ නැති ප්‍රශ්න තව අදගෙන ගිහින් මේ කල් දා ගන්න
බෑ කන්සල්ටේටිව් කමිටියල දාන්න අපි ඉවරයි ගරු විමල් රත්නායක මැතිතුමා
මහානාගරු කතානායක
ගරු සමාජ සුබ සාධන මැතිතුමා
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ අහලා තින්නේ ප්‍රාථමික කර්මාන්ත මැතිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු නිර්ධාරියාගේ නම ප්‍රියාමණී හේමචන්ද්‍ර මහත්මිය තනතුර පෞද්ගලික ලේකම් වෙන් කරලා තියෙන වාහනයක් ටොයටා කාර් එකක් තිලක් කුමාර රත්නායක මහතා මාධ්‍ය ලේකම් තිලක් කුමාර රත්නායක මාධ්‍ය ලේකම්ට දීලා තින්නේ මිත්සුබිසි ඩබල් කැබ් එකක් ස්වර්ණා තිලකරත්න මහත්මිය සම්බන්ධීකරණ ලේකම්ට දීලා තිනවා නිසාන් ඩබල් කැබ් එකක් සසිත සූර්යාරච්චි මහතා සම්බන්ධීකරණ ලේකම්ට දීලා තිනවා නිසාන් කාර් එකක් සුරේෂ්ත සිල්වා මහජන සම්බන්ධතා නිලධාරීට ඩබල් කැබ් මිත්සුබිසි ඩබල් කැබ් එකක් මේක නව අමාත්‍යංශයන් නිසා අමාත්‍යතුමාට මිලදී ගැනීමට අනුමත වෙච්ච වාහන දෙකක් තියෙනවා නමුත් එතුමා ඒක මිලදී ගත්තේ නැහැ එතුමා තවමත් තමන්ගේ පෞද්ගලික වාහනේ තමයි රාජකාරී කටයුතු සඳහා යොදාගෙන තිබෙන්නේ
වාහන සංඛ්‍යාව කියදම තු අතුරු ප්‍රශ්නයක් නෙමෙයි කතා කරන්නේ
වාහන මේ එකිනාට එක ගානේ 2 3 5ක් තියෙනවා
හයි අනුමැතිය ලබා දෙලා තියෙන්නේ කවුද
ජනාධිපති ලේකම්ගේ අංක 100 ඇලිරක් 1 ඇලිරක් 17 ඇලිරක් 1 ඒ වගේම 2010 5 14 දින ත්‍රිපියේ 3 4 වගන්තිය මගින් අනුමැතිය ලබා දී තිබෙනවා
ඒක නෙමෙයි දැන් අමාත්‍යංශයෙන් මේවා අනුමත කළ තියෙන්නේ කවුද කියන්නේ චක්‍රලේකේ මං ගාව තියෙනවා මම අහන්නේ කවුද අමාත්‍යංශයෙන්
අනුමත අමාත්‍යංශ ලේකම්
අමාත්‍යංශ ලේකම් හොඳයි ගරු කතානායකතුමනි අදාළ ඇමතිවරු කවුරුත් නැහැ නමුත් මේ අමාත්‍යංශයට අදාළව ප්‍රශ්නයක් තිබෙනවා යොමු කරන්න ඔබතුමා මට පිළිතුරු එවන්න ඔබතුමා මගින් ඔබතුමා පොරොන්දුවක් දීලා තියෙන ඇමතිවරුන්ට පිළිතුරු යවලා නැවත උත්තර ලබා දෙනවා කියලා තව මට නම් එහෙම ලැබිලා නැහැ නමුත් මේක අහන්නම් මෙම අමාත්‍යංශයට තමයි තිබෙන්නේ ගරු ඇමතිතුමනි වැඩිහිටි සුබසාධනට සඳහා දෙන මේ වැඩිහිටියන්ට දෙන අරමුදල රුපියල් අවුරුදු 78 වැඩි වැඩිහිටියන්ට දැන් පසුගිය අමාත්‍යවරයා මේ අමාත්‍යංශයේ තනතුර දරන කාලේ කෝප් නිර්දේශ කඩ කරමින් මේ හැම වැඩිහිටියෙක්ම දෙන වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100 ගානේ කපා ගත්තා ඒක අනුව ගරු කතානායකතුමනි මාසෙකට වැඩිහිටියන්ට හිමී වේ යුතු 1,384 වෙනම කපාගෙන වෙනම රජයට බක කියන්නේ නැති අරමුදලක දැම්මා. ඒතර කෝප්කාරක සභාව මේක රාජ්‍ය මූල්‍ය අවභාවිතාවක් ලෙස නිර්දේශ කළා. නියෝග කළා මේක නතර කරන්න කියලා. හැබැයි කළේ නැහැ. ඒ නිසා මම දැනගන්න කැමැති ඇමතුමාගෙන් අලුත් ඇමතිවරයෙක් නම් ඉන්නේ මේ නීති විරෝධී වැඩිහිටියන් ලැබිය යුතු මුදල කපා ගැනීම නතර කරනවද නැද්ද කියලා.
ඒක කලින් හිටපු ඇමතිවරයාගේ කාලේ සිද්ධ වෙච්ච එකක්ද අලුත් ඇමතිතුමා ඒ ගැන අවධානය යොමු කරයි අපි ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්නම්
එතුමා. හොඳයි දෙවෙනි ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි මම දෙවෙනි ප්‍රශ්නය මේකත් එක්ක සම්බන්ධ කරනවා ඔබතුමාගෙන් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමා එක පිළිබඳ ලිඛිත පිළිතුරක් අපිට ලබා දෙන්න කියලා. ඒ එක්කම ගරු කතානායකතුමනි මේක ජාතික වැදගත්කමක් නිසා තියෙන නිසා ආණ්ඩුපක් සංවිධායකතුමා වුණත් පිළිතුරු දුන්නට කමක් නැහැ. ඔබතුමා දන්නවා රටේ විශාල තැපැල් වර්ජනයක් තිබුණා. ඒක සති ගණනක් ගිහලා නතර වුණා. නමුත් දැන් ඒ වර්ජනීය නිය ලැබෙච්ච තැපැල් සේවකයන් සම්මුතියක නතර කරාට පස්සේ ඔවුන්ගේ වැටුප් කපනවා කියන එක තමයි දැන් තැපැල් නිලධාරීන් කාර්ය මණ්ඩල වලින් වෘත්තීය සමිතිය අපිට කියන්නේ. ඒ ඔවුන්ගේ වැටුප් කැපුවොත් එන්නේ ආයතනයක් මේ වැඩ වර්ජනයක් එන්න පුළුවන්. ඒ නිසා මම දැනගන්න කැමතියි ආණ්ඩු පක්ෂයෙන් මොකද්ද ඔබතුමාලගේ වෘත්තීය සමිතියට අයිතියක් තියෙනවා
වැඩ වර්ජනය නැවතත් අවධානය යොමු කරනවා අපිට අද ඉතා වැදගත් පරදක් තියෙනවා.
වැටුප් කපන්න බෑ.
ඒක නිසා මේ වෙන්ලෝ කරුණු මිසක් පිටත්තර
යනකොට තැපැල් සේවකයන්ගේ මේ වැටුප් මේ නතර කරන ප්‍රශ්නේ ඔබ කවුරු දන්නා මේ මෛත්‍රී සති දෙකක් කාලයක් මේ වර්ජනය තිබුණා. නමුත් මෙයාගේ ඉල්ලීම්ට අපි රජයේ පාර්ශ්වයෙන් ඉතාමත්ම සාර්ථක පිළිතුරක් ලබා දුන්නා 19 වෙනිදා වෙනකොට. ඊට පස්සේ අපි කිව්ව සේවකයන්ට වාර්තා කරන ලෙස වාර්තා නොකළොත් සේවය අත්හැරසේ සලකන බව අපි දිනම් දින සිටිය. ඒ නිසා ඒ කාල සීමාව තුළ පඩිගෙවීම අපිට ගැටලුවක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව මම කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කළා. කැබිනට් අනුමැතිය ලබා දුන්නාට පස්සේ ඒ අයට ඒ පඩිය ලබා දෙනවා. ඊට අමතරව ඊට කලින් දෙවිච්ච කාලවල ඒකට පඩිය අපි අද හෙට ගෙවන්නට කටයුතු කරගෙන යනවා.
හොඳයි.